ප්‍රශංකයක ගරු හේෂාවිතානගේ මැතුම ප්‍රශංක දෙක ගරු චමින්ද විජේසිරි මැතුම
ආනගරු නියෝජ කතානායකතුමා
ගරු අභ්‍යන්තර සුවදේශී කටයුතු පළාත් සභා පළාත්පා නැමැතුමගේ නැසීමට
ගරු නියෝජ කතානායකතුමනි ප්‍රශ්නේ ආ ඔව් ආ එක ඔව් විගණාධිපතිගේ අංක SIN ඇලිරක් B ඇලිරක් AG ඇලිරක් KI 2017 ඇලිරක් 2 2017 අප්‍රේල් 20 දින ඌව පළාත් සභා ප්‍රධාන ලේකම් වෙත යවා ඇති විමර්ශන වාර්තාවේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යරගේ උපදේශකරුන් පත්කිරීම සම්බන්ධ අනාවරණය කර ඇත. ඊට අදාළව පාර්ලිමේන්තු ප්‍රශ්න මගින් විමසා ඇති අංක 2 ආ 1 සිට X දක්වා කරුණු ඇමනුම් අංක 1 මගින් දක්වා ඇත. මේකක් ඇමනුම් එක දිගට තියෙනවා.
සභාගත කරගෙන ගමන් නැද්ද ගරු මන්ත්‍රීතුම?
නෑ නියෝජන කතානායකතුමනි මොකද මම තමයි ඔය පිළිතුර යවලා තියෙන්නේ. මං යවපු පිළිතුර පොඩ සභාව දැනගන්න කිව්වා නම් හොඳයි. මගේ පිළිතුර තමයි ඔය කියවන්නේ. මම තමයි යවුවේ අමාත්‍යංශය. ඉතින් සභාව දැනගන්න
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ උපදේශකරුන් පත්කිරීම ආ යතොක්ත පත්කිරීම සම්බන්ධයෙන් පහත් සඳහන් අනාවරණයන් කරුණු ලැබේ. පළාත් ප්‍රධාන අමාත්‍යරා විසින් ඔහුගේ 2015 සැප්තැම්බර් 22 දින ඇති අංක ඌව ඇලිරක් ප්‍රා ඇලිරක් අමා එක දරණ ලිපිය මගින් කරන ලද ඉල්ලීමකට අනුව ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ 2015 සැප්තැම්බර් මාස 22 දින ඇති අංක 1 ඇලිරක් 3 ඇලිරක් 9 ලිපිය මගින් එක් උපදේශක තනතුරක් සඳහා 2015 සැප්තැම්බර් මාස 23 වැනි දින ඇති සමාංක දරණ ලිපිය මගින් උපදේශක තනතුරු පහක්ද 2015 සැප්තැම්බර් මාස 29 වෙනි සමාංක දරණ ලිපිය මගින් එක් උපදේශක තනතුරක්ද වශයෙන් උපදේශකරුන් 7 දෙනෙකු පත් කර තිබුණි. එම උපදේශකරුන් සහ ඔවුන් සඳහා ගෙවනු ලබන දීමනා පිළිබඳ විස්තරේ පහත දැක්වේ.
තෝවා කියනකො 3 4 5 6 වගේ එටි කිවනම් කමයි.
ඒලා 2015 ඒ නම් ටික තියෙනවා මේකේ මම සභාගත කරනවා. 2015 අප්‍රේල් මාස 9 වැනි දින ඇති අංක 15 ඇලිරක් 180 ඇලිරක් 616 අටදරණ අමාත්‍ය මණ්ඩල තීරණය මගින් එම අමාත්‍යවරයාගේ වරේක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව එක් උපදේශකු පමණක් පත් කළ යුතු බවත් විශේෂ විෂයන් දෙකක් හෝ ඊට වැඩි ගණනකට අදාළව පුළුල් විෂය පතයක් සහිත අමාත්‍යංශයක අමාත්‍යවරු ලෙස අදාළ උපදේශකු උපරිම වශයෙන් දෙදෙනෙකු පමණක් අමාත්‍ය මණ්ඩල අනුව යටත්ව පත් කළ යුතු බව දන්වා තිබුණි. ඒ වගේම ඒකේ 4 2015 සැප්තැම්බර් 23 දින ඇති 15 ඇලිරක් විවිධ 79 දරණ අමාත්‍ය මණ්ඩල තීරණය මගින් යම් විශේෂ ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් අවශ්‍ය වන කවර හෝ විශේෂඥ සේවාවක් සැපයීමට අවශ්‍ය පළපුරුද්ද සහිස අදාළ පළාත් වල සේවයේ නියුතු ක්ෂේත්‍ර පිළිබඳ ප්‍රවීණතාවයක් ඇති රේකී අමාත්‍යංශවල හෝ රාජ්‍ය ආයතන සේවයේ නියුතු නිලධාරීන් වෙතින් ද්විතීයික පදනම් මත එකී සේවාවන් ලබාගත හැකි බැවින් පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ට උපදේශකවරුන් පත්කිරීම අවශ්‍යතාවයක් නොමැති බව දන්වා තිබුණි.
ගරු චමින්ද විජේසිරි මන්තුම
ගරු නියෝජ කතානායකතුමනි ඇති තව ගොඩක් කරා යන නිසා මේ ආ එකේ එකේ ඉඳන් කියා ගවන හරි නිරීක්ෂණ ආ එක 2015 අප්‍රේල් මාස 9 වෙනි දින කියන එක
ආ එක මං කිව්වා
නෑ නෑ ආ අයන්න ආ යන්නේ එක
අය ඇමනුම දෙක යටතේ තියෙන්නේ 2015 අප්‍රේල් මාස 9 වෙනි දින ඇති අංක 15 ඇලිරක් 180 ඇලිරක් 613 8 අමාත්‍ය මණ්ඩල තීරණ අනුව ආ න්‍යාය පත්‍රයේ 124 එක අනුව එක් අමාත්‍යවරුන්ට උපරිම වශයෙන් පත් කළ හැකි උපදේශකයන් සංඛ්‍යාව දෙකක් ලෙස සඳහන් වුවද ඌව පළාත් ආණ්ඩුකාරයා විසින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ උපදේශකවරුන් 7 දෙනෙකු පත් කර තිබුණි. ඒ ඉතා ඒ ඉහත අමාත්‍ය මණ්ඩල තීරණය නොසලකා හැරීමක් සිදු කර ඇති බව විගණකත්වයේදී නිරීක්ෂණයේදී කරනු ලැබේ. ඉතින් මේකෙදී ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම රේකී අමාත්‍යංශය හැටියට අපිට 2015 සැප්තැම්බර් මාස 23 දින ඇති අංක 15 විවිධ 79 අමාත්‍ය මණ්ඩල තීරණ සඳහන් 3 ආ වගන්ති 90 කවර හෝ විශේෂඥ සේවා අදාළ පළාත්වල සේවයේ නියුතු නිලධාරීන් වෙතින් හෝ රේකේ අමාත්‍යාංශවල හෝ රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු නිලධාරීන් ගෙන් ද්විතීයික පදනම් මත එකී සේවා ලබාගත හැකි බැවින් පළාත් ප්‍රධාන අමාත්‍යතුමාගේ උපදේශකයන් පත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව දන්වා තිබීම නිසා පත් කර ඇති සියලුම උපදේශකවරුන්ගේ පත්වීම අවලංගු කළ යුතු වුවද ඒ අනුව කටයුතු කර නොතිබිනි. නියෝජ්‍ය කතානායකතුමනි, මේක ගොඩාක් තව ඉස්සර තියෙනවා, මම හිතන්නේ ඒක සභාගත කරොත්. ඔව්.
චමෙන්ද විජේසිරි මන්තුමා,
මේ සියලු දේ අන්සයිඩ් එකට ඇතුළු වුණා නම් හොඳයි. කරු නියෝජ්‍ය කතානායක මම පළවෙනි අතුරු ප්‍රශ්නේ අහන්න. කරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ප්‍රශ්නේ ඇත්තටම දිගින් දිගට නාලා පිළිතුරක් යවලා පිළිතුර කියවන්නත් කරේ. ඔබතුමා දැක්ක මේ විගණන විමසුමක් තුළ සඳහන් වෙනවා මේ රටේ තියෙන අමාත්‍ය මණ්ඩල තීන්දුවක් අභිභවා යනවා. අමාත්‍ය මණ්ඩලේ ප්‍රධානියා අපේ රටේ හොඳ කශේරුකාවක් තියෙන ජනාධිපතිවරයා. ජනාධිපතිතුමා ගන්න මේ කැබිනට් තීන්දුව එක පැත්තකින් අභිභවා ගිල්ල කටයුතු කිරීම පෙන්වා දීලා තියෙනවා විගණන විමසුම තුළ. ඒ විගණන පිළිතුර තුළ දීලා තියෙන්නේ පළාත් සභාව විසින් යවලා තියෙන පිළිතුර මාලක තියෙනවා. ඒකේ තියෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආණ්ඩුකාරවරයාගේ අභිමතය. කරු අමතුමනි, ආණ්ඩුකාරවරයාගේ අභිමතය කියන කාරණේ නිර්වචනය වෙනවා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ඊ 2 යටතේ. අභිමතය වෙන්නේ ගරු අමතුමනි ජනාධිපතිවරයාගේ එකඟතාවය. දැනුවත් කීවේ එකඟතාවයේ තමයි ආණ්ඩුකාරයාගේ අභිමතය කියලා. ඒතොර ගරු නියෝජක කතානායකතුමනි, එකක් අපිට පැහැදිලි, අපේ රටේ තියෙන ප්‍රධාන කැබිනට් තීන්දුව අභිමතය එබබිවා කියලා ඒක නොසලකා හරහා කටයුතු කිරීම කාර්යය. දෙවෙනි එක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙනවා ආණ්ඩුකාරයාස අදාළ ප්‍රධාන ඇමතිවරයා. මේ දක්වා මේ මොහොත දක්වා මේ වැටුප් මහා විශාල ප්‍රමාණයක් ගෙවුණා. එතකොට දැන් අපි දන්නවා විගණාධිපතිවරයා හැටියට විගණන විමසුමට පිළිතුර තුළ තියෙන දේ කටයුතු එක වැරදි නම් ඔහු ගත යුතු තීන්දුවක් තියෙනවා. අධිභාරයකට ලක් කරලා මේවා රාජ්‍ය සතු දේපළ නැවත අය කර ගැනීමට අවශ්‍ය වැඩ පිළිවෙලක් කරන්න. එතකොට ඔබ පිළිගන්නවද අද එළිය ගහගාන මේ විගණාධිපතිවරයාත් දේශපාලන වශයෙන් මම යෝජනා කරන දේශපාලන වශයෙන් යම් හයිය නිසා එතුවා විගණාධිපති තනතුරේ කාර්යභාරය හරියට සිද්ධ කළ නැති බව එසේ ඔබට හැඟෙනවා නම් ඔබතුමා ඒ සඳහා ගන්න පියවර මොකද්ද කියලා මම මේ සභාවට ගන්න කියන කාරණේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ලිපි කීපයක් හුමාර වෙලා තියෙනවා. ඒකෙදි අපි අපේ අමාත්‍යාංශයේ දැනුම් දීලා තියෙනවා ඌව පළාත් ප්‍රධාන ලේකම්තුමාට මේ සම්බන්ධයෙන්. ඒ වගේම මේ මන්ත්‍රීතුමාගේ කාරණාව සම්බන්ධයෙන් රේකී අමාත්‍යාංශ වශයෙන් අපි දැනුම් දීම් ක්‍රියාත්මක කරලා තිබ්බත් ඒ ගැන ගත හැකි වෙනත් ක්‍රියාමාර්ගයක් අපිට නැහැ. නමුත් මෙතුමා කිව්වා වගේ විගණන නව පනත අනුව අමාත්‍ය මණ්ඩල තීරණ නොසලකා හැරීම පිළිබඳ නීති අනුකූල ක්‍රියා කිරීමට විගණාධිපතියට බලය තියෙනවා. ඉතින් එතනින් තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ.
ඔබතුමා දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
ඒ තුර ලැබුණේ නැහැ. දැන් මම ඇහුවේ විගණාධිපතිවරයා ක්‍රියාත්මක නොවීම පිළිබඳ. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ මේ කරු කතානායකතුමනි. ඒක කතා. විගණාධිපතිවරයා ඒ තීන්දුව නොගැනීම පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග ආණ්ඩුවක් ඇටියට එහෙම නැත්නම් ඔහුට විරුද්ධව ක්‍රියාත්මක කිරීම සම්බන්ධව තියෙන නීතිමය ප්‍රතිපාදන මොනවාද කියලා මම පළවෙනි අතුරු ප්‍රශ්නේ ඇහුවේ කරු එමෙතුමනි.
තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් අපේ රේකී අමාත්‍යාංශ හැටියට තවදුරටත් අපි මේ සම්බන්ධයෙන් මේ අමාත්‍ය මණ්ඩල තීරණයේ උල්ලංඝනය සම්බන්ධයෙන් දැනුම් දීලා තියෙනවා ප්‍රධාන ලේකම්වරයාට. නමුත් ඇත්තට රේකී අමාත්‍යාංශයට අපිට නීතිමය ක්‍රියාමාර්ගයට යන්න හැකියාවක් නැහැ. නමුත් විගණනාධිපතිතුමාට තියෙන අලුත් විගණන පනත අනුව මේක අනුව නීතිමය ක්‍රියාමාර්ග ගන්න එතුමා අරන් නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ වෙනකොට 7 දිනකට වර්ෂ 4ක 4 මාර්ග ප්‍රමාණයක් මුදල් ගෙවනවා. මේ තාමත් ගෙවනවා. ඒතොර ගත්තොත් මිලියන 200කට එහා මුදලක් දැන් මේ වෙනුවෙන් වැය කරලා තියෙනවා. ඒතොර මේ අපේ රටේ ජනාධිපතිතුමා ගත්ත තීන්දුවක්. එතකොට විගණන කියන්නේ අපේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු කාරණයක්. ඒ වගේම අපි ඊයේ දිනේදී දැක්කා ජනාධිපතිතුමා විසින් මේ අපිට ලක්ෂ 4ක වැටුපක් ලැබෙනවා කියන කාරණේ ගරු නියෝජ කතානායකම කියනවා. හැබැයි ඒක මම දැන් මගේ වැටුප් විස්තරය ගත්තා. මට ලැබිලා තියෙන පක්ෂ විපක්ෂ හැම මන්ත්‍රීවරයෙක්ටම ලක්ෂ 4ක් ලැබෙනවා කියන කාරණේ තමා කිව්වා. ඒ තුමා ඍජු තීන්දුවක් ගත්තා. ඒකට එකඟ නැහැ. ඒක හොඳයි. නමුත් ඒක මා මුසාවක් කියන කාරණේ කියන්න ඕනේ ගරු නියෝජ කතානායකතුමනි. ඇයි මේ මම ගත්ත මට මේ මූලික වැටුප තියෙන මට 54 දාන. අපි දිරිදීමන එකතු කරත් ලක්ෂ හතරක් නැහැ.
මේ මේ ප්‍රශ්නේ ඒක දාන්න නැහැ.
ප්‍රශ්නේ එනවා. මම ප්‍රශ්නේ අහනවා.
අහන්න කරුණාකර.
අහන්න අහන්න මේක කිව්වොත් තමයි පොඩක් සුන්දර වෙන්නේ. නියුත් කතානායකතුමනි. නිසා මේ මේ එක පැත්තකින් අපිට බොරු කියලා පන්ත්‍රිවරු හැරියට අපිට තියෙන මේ අපේ ගෞරවය කෙලසන්න වැඩපිළිවෙලක් කරද්දිත් මේ දැන් ජනාධිපතිතුමාගේ ඒ කැබිනට් ප්‍රධානිය හැටියට මේ තමන් ගත්තු තීන්දුව අභිභවාගී ඉල්ලම විශාල මුදල් කන්දරාවක් වියදම් කරන එක පිළිබඳව ඔබතුමාලා ජනාධිපතිවරයාට දන්වලා ජනාධිපතිතුමා ඍජු තීන්දුව ගන්න කෙලින් තීන්දු ගන්න නායකයෙක් හැටියට එතුමාවත් මේකට දනුවත් දීම සඳහා අවශ්‍ය මොකද ආණ්ඩුකාරයාපත් කරන්නේ ජනාධිපතිතුමා ප්‍රධානමතුවරයාපත් කරන්නේ ජනාධිපතිතුමා මම හිතනවා ජනාධිපතිතුරට යම් වගකීමක් තියෙනවා රටේ නියෝජිත කතානායකතුමනි මේ සම්බන්ධව තීන්දුවක් ගන්න. ඒක ඊයේ දිනේ අපිට ලැබෙන වැටුප පිළිබඳව කතා කරා. නමුත් එතුමාගේ තීන්දුව තුළ මා විශාල මුදල් සම්භාරයක් පළාත් සභාවට අපේ පළාත් සභාවට අහිමි වෙලා තියෙන. ඉතින් මේවා නැවත අය කරගන්න පුළුවන් වැඩපිළිවෙලක් සහ ජනාධිපතිතුරගේ නියෝජිතයන් හැටියට මේවත් කරගෙන ඔවුන්ට දඬුවම් දීම සඳහා යම් කිසි යෝජනාවක් කිරීමේ අයිතියක් බලයක් ඔබ අමාත්‍යාංශයට තියෙනවා.
ඔව් ගරු නියෝජිත කතානායකතුමනි අපි රේකියේ අමාත්‍යාංශ හැටියට පළාත් සභාවල කාරණා සම්බන්ධයෙන් අපිට සීමා සහිතව තමයි 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මැදිහත් වෙන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ මේ කාරණාව පිළිබඳව පසුබිම් වාර්තාව කියලා බැලුවාම පැහැදිලි මෙතන මෙතන යම් ත්‍රිසි අක්‍රමිකතාවක් සිදු වෙලා තියෙනවා. ඒ කියන්නේ උපදේශකයන් දෙන්නේ පත් කරගන්න හැකියාව තියදී 7 දෙනෙක් පත් කරන 5 දෙනෙක් වැඩිපුර පත් කරගෙන තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව අපි ලිපි මගින් පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා දැනුවත් කරලා තියෙනවා. එතනින් එහාට අපිට යන්න හැකියාවක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක නමුත් මෙතුමා කිව්වා වගේම විගණන නවපනත අනුව විගණාධිපතිතුමාට පුළුවන් මේ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න. එතුමා අරන් නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
හොඳයි බොහොම ස්තුතියි. නෑ ඔබතුමාට අවස්ථාව දුන්නා මම. ප්‍රශ්න අංක 3 වෛද්‍ය නයින්ද යැසිය මැතිතුමා ප්‍රශ්න අංක 3
අහනවා ගරු නියෝජක කතානායකතුමනි.
ගරු මහා මාර්ග මාර්ග සංවර්ධන සහ කනිෂ්ඨ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයෙන් ඇසීමට
ගරු නියෝජ්‍ය කතානායකතුමනි එකට පිළිතුර 1983 වසරට පෙර උතුරු පළාතේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව 34කි. එම පිරවුම්හල් පිහිටි ස්ථානවල ලිපිනයන් ඇමනුම අංක 1 සඳහන් වෙනවා. ඒක සභාගත කරනවා. ආ දෙකට පිළිතුර සියලුම පිරවුම්හල් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුවේ. නමුත් එම පිරවුම්හල් බෙදුම්කාරීත්වය හිමි බෙදුම්කරුවන්ගේ නම් හා පිහිටි ස්ථානවල ලිපිනයන් ඇමනුම අංක 1 සඳහන් වෙනවා. ඒකත් සභාගත කරනවා. තුන්වෙනි ප්‍රශ්නයේ පිළිතුර පිරවුම්හල්වල අයිතිය වෙනස් වී නොමැති අතර ඉහත ඇමනුම අංක 1 දක්වා ඇති පිරවුම්හල් 34න් පිරවුම්හල් 13ක බෙදුම්කාරත්ව දුරයන් පමණක් වෙනස් වී ඇත. 34න් 13ක බෙදුම්කාරත්වය වෙනස් වෙලා තිබෙනවා. එසේ වෙනස් වූ පිරවුම්හල්ලි බෙදුම්කාරත්ව නාමලේඛනය ඇමනුම් අංක 2 තිබෙනවා. ඒකත් සභාගත කරනවා. හතරවෙනි ප්‍රශ්නයේ පිළිතුර පිරවුම්හල්වල අයිතිය වෙනස් වී නොමැත. 1983 වසරින් පසුව බෙදුම්කාරත්ව දුර වෙනස් වූ බෙදුම් පොළවල නව බෙදුම්කරුවන්ගේ නම සහ ලිපිනය ඇමනුම් අංක 3 තිබෙනවා. ඒකත් සභාගත කරනවා. පස්වෙනි ප්‍රශ්නයේ පිළිතුර පිරවුම්හල්වල අයිතිය වෙනස් වී නොමැත. එම බෙදුම්කාරීත්වය වෙනස් වූ පිරවුම්හල්වල බෙදුම්කරුවන්ගේ පැරණි බෙදුම්කරු හා නව බෙදුම්කරු අතර සම්බන්ධතාවයේ පිළිබඳ තොරතුරු සංස්ථාව සතුව නොමැත. ආ අදාළ නොවේ.
ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ
නියෝජ්‍ය කතානායකතුමනි ඇමතුමා මාර්ගයෙන් මම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාට යොමු කරනවා. දැන් 83ට කලින් මේ තෙල් පිරවුම්හල් අයිති වෙලා හිටපු කීප දෙනෙක් යුද්ධය නිසා ඝාතනය වුණා. උන්ගේ දරුපවුල් සමහර විට විදේශගත වෙලා තිබෙනවා. මම මේ කියන සිද්ධියට අදාළව එහෙම සිදුවීමක් මේ තිබෙන්නේ. දැන් ඒ ඝාතනය වූ කෙනාගේ දියණිය ලංකාවට ඇවිල්ලා මේ අයිතිය ඉල්ලනකොට තෙල් සංස්ථාව විසින් දිගින් දිගටම මේක ප්‍රමාද කරමින් ඉන්නවා. ලේකර නෑ කියනවා, පිළිගන්නේ නෑ. නමුත් ඒ අය වෙන කෙනෙකුට අයිතිය දබා දීලා තිබෙන්නේ. ඒ නිසා මම ඔබතුමාට අමාත්‍යවරට ඒ පුද්ගලයා යොමු කරන්නම්. يعني ඔවුන්ගේ වරදක් නිසා නොවේ. යුද්ධයට අහු වෙලා මේ රටේ ඉන්න බැරුව ගිහිල්ලා දැන් මේ රටේ යම් කිසි මුදලක් ආයෝජනය කළා මේ පටන් ගන්න ගත්තට පස්සේදී ඒකට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. සමන් කරුණාකරලා ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ ප්‍රශ්නයට සාධාරණ විසමක් ලබා දෙන්න කියලා මම
ඇමතුමා
යොමු කරන්න.
පුළුවන් ඒක විශේෂිත අවස්ථාවක්නේ. අපිට ඒක ඇමතුමාට යොමු කරලා පරණ තොරතුරු කොහෙන් හරි මොනවා හරි තොරතුරක් අරගෙන පුළුවන් වෙයි ඒක සාධාරණයක් කරන්න.
බොහොම ස්තුතියි. ගරු ගාමිණී ලෝකයේ මැතිතුමා, ගරු සුසන්ත පුංචිනලේ මැතිතුමා,
මම අහනවා නියෝජක කතානායකතුමා,
ගරු ඉඩම් පාර්ලිමේන්තු ප්‍රශාසන කටයුතු ඇමතුමාගේ නැසීමට,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එතුමාගේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුර එවැනි සැලැස්මක් නැත. දෙකට පිළිතුර මානව හා භෞතික සම්පත්වල අඩුපාඩු සපුරා දීමට පීවර ගනිමින් පවතී. තුන්වෙනි එකට පිළිතුර වැඩි දියුණු කිරීමට පීවරගෙන ඇත. ආ අදාළ නොවේ.
ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි ගරු ඇමතුමා, ඔබතුමාටත් ඒක කරන්න පුළුවන් වැඩක්. අපේ කන්තලේ 1954 සේරුවෙල මෙතන කොට්ටාසත් වල තියෙන ඉඩම් මහමාන දියසනායක මහතා විසින් ඇතිකර ගොවි ජනපදවල පරිංචකරු ගොවීන් ජනතාවගේ ඉඩම් වලට බදු බලපත්‍ර ලබා දීමට මෑතකදී කටයුතු කරලා තිබුණා. මා විසින් අද ඉඩම් මාංශික කාර්ක සභාවට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු ඉඩම් ඇමතිතුමා වශයෙන් ඔබතුමාත් ඒ වගේ ඒ වාර්තාව පදනම් කරගෙන ඒ අයට ඔප්පු ලබා දීමට පොරොන්දු වුණා. ඒ වගේම 1954 පදිංචි කරවපු සේරුවෙල කොට්ටාසේ ග්‍රාමීණදාර වසම් ගණනාවක්ම මේ වෙනකොට 1982 වෙනකොට වනජීවි දෙපාර්තමේන්තුවේ රක්ෂිතවලට ඇතුළු කරලා ගැසට් පත්‍ර ප්‍රකාශ කරලා තියෙනවා. ඒවත් නිදහස් කරලා දීලා සේරුවෙල ජනතාවට ඔප්පු ලබා දීමට ඉඩම් ඇමතිතුමා පොරොන්දු වුණා. මම ඔබතුමාෙන් අහන්නේ කවද්ද ගරු ඇමතිතුමා මේ ඉඩම් ඔප්පු ඔබතුමා විසින් මේ සේරුවෙල ඒ වගේම කන්තලේ ගොවි ජනපදවල ජනතාවට ඔප්පු ලබා දෙන්න කටයුතු කරන්නේ කවදද කියලා මම දැනගන්න කැමතියි.
නියෝජ්‍ය කතානායකතුමනි, එතුමා මේ ප්‍රශ්නෙට බොහොම උනන්දුවක් දක්වන මන්ත්‍රීවරයෙක්. ඔබතුමා අපේ උපදේශක කාර්ක සභාවටත් මේක යොමු කරා. ඊට පස්සේ විජිත හේරත් ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති කමිටුවකදී කන්තලේ ඉඩම් ගැන සමීක්ෂණයක් කරන්න කියලා උපදෙස් දුන්නා. ඒ අනුව ජූලි මාසේ 2-3-4 කියන දවස් තුනේදී අපේ ඉඩම් කොමසාරි ජෙනරාල් කාර්යාලයෙන් විශේෂ කණ්ඩායමක් උදවල ඒ සමීක්ෂණ කටයුතු කරලා තිබෙනවා. ඒ වාර්තාවල් දැන් ලැබිලා තිබෙනවා. ඒ අනුව පනත ප්‍රකාරව කටයුතු කිරීම කඩිනමින් කරන්න අපි දැන් බලාපොරොත්තු
වෙනවා. ප්‍රශ්නය
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය තමයි ඒක ඔබතුමාට සමහරට අදාළ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ගරමතුමා මේ ප්‍රශ්නේ අහුන්කන් දුන්නොත් මොකද ගරු අගමැතිතුමා අර ඉස්සෙල්ලා අපේ වන්නේ දිස්ත්‍රික් මන්තුමාට දුන්න පිළිතුර වගේ මහා විනාශයක් වෙනවා. ඒ පිළිබඳව තමයි ඔබතුමායෙන් අහන්නේ. ඔබතුමාට ඒක අදාළ නැත්නම් ඔබතුමාට පුළුවන් මේක පොලිස් ප්‍රතිලවා FCID නැත්නම් CID යොමු කරලා මේ ප්‍රශ්නේ විසඳුම් ලබා දෙන මහා පරිසර විනාශයක් පිළිබඳව මම ඔබතුමායෙන් අහන්නේ. කන්තලේ මඩකඩව මාර්ගයේ සිත්තාරු මහවැලි පාලම සිට මීටර 500ක් විතර ගඟේ ඉහළ තුම්මෝදර කියන ස්ථානයේ ප්‍රධාන අලි මංකඩක් අසුරලා භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ GSMB ටෙක්නිකල් සර්විස් පුද්ගලික සමාගම විසින් EIA අනුමැතියවත් නැතුව නීති විරෝධී වැලිගොඩ දැමීමේ කටයුත්තක් ඊයේ දින සිට ආරම්භ කළා තියෙනවා. මේ අනවසර වැලිගොඩ දැමීමක් ඉටු කරන්නේ සූර්යපුර, සමගිපුර, සමනලපාලම, වෙල්ලුවේ සිට කින්නියා දක්වා ගම්මානවලට ගංවතුරෙන් වන හානිය වළක්වා ගැනීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් සදා තිබෙන ගංවතුර ආරක්ෂක වේල්ල අබලන්ම ඇති බැවින් එම ගම්මානවල ගොවි ජනතාව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට මහවැලි අධිකාරියට දැනුම් දීම නිසායි. කළ යුත්තේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් මුදල් යොදවා මෙම ගම්මානවල ජීවත් වන පවුල් ගැන සිතා එම කටයුතු ඉදිරිපත් හෝ වාරිමාර්ග අමාත්‍යාංශය හෝ මහවැලි අමාත්‍යාංශය සිරිසර පිවිසුම මගින් මුදල් වෙන් කර මෙය විශාල ආපදාවක් නිසා යුද හමුදාවේ තිබෙන යන්ත්‍ර සූත්‍ර භාවිතා කර මෙම වේල සාදා ජනජීවිතය හා වගාබිම් බේරා ගැනීමට බැම්ම හැදීමයි. නමුත් එසේ නොකර මෙතන තිබෙනවයි කියන 165,000 වැලි කියුබ් තොගයට තිබෙන කෑදරකම නිසා භූවිද්‍යා සමීක්ෂණ මැනුම් වලට අනුව 18,000 වඩා අඩු වැලි කියුබ් ප්‍රමාණයක් සමීක්ෂණය අනුව ගණනය කරලා තියෙන තැන වැලිවල වාර්තා උපයෝග කරගෙන සිත්තාරු පාලම සහ මුළු ත්‍රිකුණාමලයේටම දිස්ත්‍රික්කයට පානීය ජලය සමන ස්ථානයේ තිබෙන වැලිනිධිය නීති විරෝධී ලෙස රැගෙන කටයුතු කිරීමට භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ අසේලිද්ද වෙලා ඉද්ද වෙලා කියන සභාපතිවරයාගේ උවමනාව අනුව වැලි විකුණා නීති විරෝධී ලෙස මුදල් ලබා ගැනීමේ චේතනාවෙන්ම මෙම කටයුතු සිදු කිරීමට යන නිසා ඔහු අනිත් අමාත්‍යාංශවල සියලු දෙනාගේ සහයෝගය රටේ පවතින නීතියට පිටින් කරගෙන යාම නවතා දමන ලෙස ඔබතුමාට හැකියාවක් තිබෙනවාද කියලා මම අහනවා. ඒ වගේම ඔබතුමාට ඒක හැකියාවක් නැත්නම් මම පෙර කිව් වගේ මෙම කාරණය වනජීවි අලිමංකඩක් සම්පූර්ණ අහුරලා ඊයේ වාර්තාවක් කරන්න නැතුව ඉඩම් ඇමතිතුමා හැටියට ඔබතුමාටත් රටේ අයිතියක් තියෙනවා මේ සෑම ඉඩමක් පිළිබඳව. ඒ වගේම කැබිනට්ුවේ ගරු ඇමතිතුමා ප්‍රධානියා හැටියට එතුමා ප්‍රකාශ කරා වනජීවි කලාපවල කිසිම ක්‍රියාකාරමක් කරන්න දෙන්නේ නැහැ කියලා. ලක්ෂ 3කට වැඩි ජනතාවකට පානීය ජලයේ ත්‍රිකුණාම දිස්ත්‍රික්කයේ මේ අපේ ඉන්න සම්බන්ධ මන්ත්‍රීතුමා ඇතුළු අපේ සියලු දෙනාටම මේ වැලි දිදී ගත්තොත් ඒ ඉන්ටේක් එක
ප්‍රශ්න අහන්න ගරු මන්ත්‍රීතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක විශාලම වරපතල පරිසර හානියක් කරන ප්‍රශ්නයක් නිසා මේකට පරිසර අමාත්‍යාංශයේම භූවිද්‍යා පතල් කාර්යාංශයේ සභාපතිවරයාගේ ඍජු මැදිහත් වීම නිසා මේ වහාම නතර කරන්න කියන මම ඔබතුමාගෙන්
ඉල්ලීමට කැමතියි. නියෝජ්‍ය කතානායකතුමනි ඒක පරිසර අමාත්‍යාංශයට බලපාන කාරණයක් අපි අජිත් මාන්නත් පෙරම රාජ්‍ය අමාත්‍යතුමාට යොමු කරනවා.
හරි. බොහොම ස්තුතියි.
එතුමා ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙට මම කෙටියෙන් කියනවා නම් අපි ඉක්මනින් දැන් මේ සමීක්ෂණයට අනුව ඉඩම් ඔප්පු ලබා දීම කඩිනමින් කරනවා. විශේෂයෙන්ම ජනපද නිලධාරීන්ගේ හිගයකුත් තිබුණා. ඊයේ පෙරදා 35ක් බඳවගත්තා. 95ක් පුරප්පාඩු තියෙනවා. ඊතුරු ඒවටත් අපි බඳවගෙන කොහොමත් මේ කාර්යාලයට වැඩිපුර අනුයුක්ත කරලා අපි ඔබතුමාගේ ඉල්ලීම ඉෂ්ට කරනවා.
හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 6 ගරු විමල රත්නායක මැතිතුමා.
මම අහන ගරු කතාට.
ගරු රාජ්‍ය පරිපාලන ආපදා කළමන කරන පශ්චාත්පාත අමාත්‍යමය නැසීමට.
නියෝජ්‍ය කතානායකතුමනි, එක ඔව්, දෙක ඔව්, තුන ඔව්, හතර ඔව්, ඔව් ඔවුන්ගේ පත්වීමේ ලිපිය දෙක ඔව් ඔවුන්ගේ පත්වීමේ ලිපිය අනුව ලබා දෙන සති 6ක නිවාඩු කාල සීමාවෙන් ඔබට ලබා ගන්නා නිවාඩු සඳහා එක් දිනක නිවාඩුවට මාසික දීමනාවෙන් 30න් එක බැගින් අඩු කරනු ලැබේ. දෙක උපාධාරි අභ්‍යාස නිලධාරිනියන්ගේ ප්‍රසූති නිවාඩු සම්බන්ධයෙන් ඔවුන්ගේ පත්වීම් ලිපියේ සඳහන් විධිවිධානවලට පරිබාහිරව ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව නිවාඩු දීමේ හැකියාවක් නොමැත. කෙසේ වෙතත් ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ මත බඳවාගත් උපාධාරි අභ්‍යාසලාභී නිලධාරිනියන්ට ඔවුන්ගේ පත්වීම් ලිපියෙහි සඳහන් ප්‍රසූති නිවාඩු වලින් පරිබාහිරව යම් යම් සහන ලබා දෙමින් අමාත්‍ය මණ්ඩල තීරණ අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ නිකුත් කර ඇත. උදාහරණ 2013 2014 දිනදී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 4/2013 ඒක අනුව මම නායකත් කියවන්නම් මාස 9ක පුහුණු කාලය සපුරා ඇති පාදාරි අභ්‍යාස ලාභීන්ට මාසකට අනියම් නිවාඩු දෙකක් එක සාමාන්‍ය එකක් මාස 9ක පුහුණු කාලයක් සපුරා ඇති කාන්තා උපාධාරි අභ්‍යාස ලාභීන්ට දින 84ක සම්පූර්ණ වැටුප් සහිත ප්‍රසූති නිවාඩු ලබා දීම මේ දෙක ඒ අනුව තුන අදාළ නොවේ. දෙකෙහි පිළිතුර අදාළ වේ.
ඔබතුමා පරිමේය අතුරු ප්‍රශ්නේ.
ගරු කතානායකතුමනි, දැන් ඔබතුමා දන්නවා මේ ප්‍රශ්නය මගේ දැනීම හැට 2012 ඉඳලාම මඩවා ගන්නට තිබෙනවා. මේක ප්‍රශ්නේ පැහැදිලියි. ඒ කියන්නේ මෙතන තිබෙන්නේ ගරු කතානායකතුමනි, අභ්‍යාසලාභීන්ට යම්කිසි අභ්‍යාසලාභී කාලයක් තුලදී ඔවුන් යම්කිසි විශේෂ කොන්දේසියකට යටත්ව වැඩ කරන්න ඕනේ කියන එක අපි පිළිගන්නවා. නමුත් අපේ රටේ උපාදාන රැකියා ලැබෙන්නේ අවුරුදු 24න් උපාධිය අවසන් කරාට රැකියා ලැබෙන්නේ අවුරුදු 30න් 35න් 40න් විතර. එතකොට ඒ නිසා තමයි මේ ප්‍රසූති නිවාඩුවේ ප්‍රශ්නේ බලපාන්නේ. ඒ නිසා ඔබතුමා කියපු විදියට දැන් මේක 2013 ওই චක්‍රලේඛකුත් තිබෙනවා නම් ඔබතුමා සියලුම උපාධාරණියන්ට මේ අභ්‍යාසලාභී උපාධාරණියන්ට මොකද මාතෘභාවයට උපාධියක් තිබුණා නැද්ද කියන අදාළ වෙන්නේ නැහනේ. දැන් දින 84ක් තියෙනවා පොදුවේ. මෙයාට හම්බෙන්නේ දින 42යි. නෑ නෑ, දැන් ඔබතුමා මේ පොදුවේ ගත්තොත් දැන් දැනට තියෙන තත්ත්වය ඔබතුමා කිව්වේ විශේෂ චක්‍රලේඛයක් ගැනනේ. සමගේ ප්‍රශ්නය තමයි ඔබතුමා දැන් ඔය කිව්ව 2013 ඔය 4 කියන චක්‍රලේඛය මට හරියටම අංකය මතක නැහැ. ඒක අනුව දැන් සමස්ත උපාධිදා අභ්‍යාසලාදී ලාභී උපාධිධාරීන්ටම ප්‍රසූත නිවාඩු ඒ අනිකුත් රජයේ සේවක සේවිකාවන් ලැබෙන විදියටම ලබා දෙන්න ඔබතුමා කටයුතු කරනවා.
අගරමතුමා
මේ චක්‍රලේඛයේ අනුව අපි ක්‍රියා කරන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හැමෝටම අදාළයි.
ඔබතුමා දෙවෙනි අතට ප්‍රශ්නය.
ඔව් නමුත් මම දන්නා තරමින් මම අද උදේත් මේ පිළිබඳව අදාළ වෘත්ති සමිතිවල විමසුවා. මේ පොදුවේ අභ්‍යාසලාභී උපාධාරින්ට මේ தත්ත්වය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම ඒක ඔබතුමාට බලාත්මක කරන්න කියන ඉල්ලන ගමන් මම ඔබතුමාගෙන් නැවත අහන්න කැමති. මමත් අග්‍රාමාත්‍යවරයාට ප්‍රශ්නයක් යොමු කළා ගරු කථානායකතුමනි මේ උපාධාරි පත්වීම පිළිබඳව. එය නමුත් වෙනත් මන්ත්‍රීවරයෙක් ඒ ප්‍රශ්නය මහල් තිබෙන නිසා මට අවස්ථ නැති වුණා. දැන් අගමැතිතුමා ඔබතුමා මුණ ගැහෙන්න මේ රැකියාවිරිත උපාධාරි සංවිධාන එකමුතුවේ නිලධාරින් ඔබතුමා මුණ ගැහ තිබුණා ගරු අමැතිතුමනි. එතන මෙතන තිබෙන ප්‍රශ්නේ තමයි ඔබතුමාලා මේ රැකියාව ලබා දීමේදී දැන් ගරු අගමැතිතුමා කිව්වා රැකියාව 5000ක් ලබා දුන්නම බාරගත්තේ 3200යි කියලා. 1800ක් ආවේ නැහැ කියලා. ඒ කියන්නේ ගරු අමැතිතුමනි 40%ක් විතර රැකියාව බාර ගන්න ලැබිලා නැහැ. දැන් 16800ක් ඔබතුමාලා දුන්නා. ඒතර ඕකෙත් 30%ක් කියලා කිව්වත් 6000 3000 5000ක් වෙනවා. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ ඔබතුමාලට මේ රැකියාව බාහිර සහ අභ්‍යන්තර කියලා මේ උපාධාරින්ව වර්ග කරලා වර්ණ ભેදවාදී ප්‍රතිපත්තියක් වඩම්බන කරන්නේ නැතුව ඔබතුමාලට ඔබතුමාලා යම්කිසි එකක් අගෝ මේ අගෝසු 31 ට ඔබතුමා දැනගන්න පුළුවන් ගරමතුමා පත්තිම් බාර නොගත්තේ කවුද කියලා. අන්නේ ඉතුරු ප්‍රමාණයට බාහිර උපාධාරින් රැකියාව ලබා දෙන්න කටයුතු කරනවද? දෙක ඉදිරියේදී ඔබතුමාලා ප්‍රතිපත්තියක් හදන්න පුළුවන්ද? පුරප්පාඩු රැකියාවට උපාදාන සිය දිනාටම රස්සා දෙන්න ඕන බව ඇත්ත. නමුත් දෙන්න වෙන්නේ කොටස් වශයෙන්නේ. අන්නේ දෙද්දි අභ්‍යන්තර සහ බාහිර වශයෙන් යම් ප්‍රතිශතයක් 50%ට 50%. 50 ගන්නවා අභ්‍යන්තර 50 ගන්නවා බාහිර. අන්නේ වෙන්නේ නිශ්චිත ක්‍රමවේදයක් හදනවද මේ උපාදානට වද දෙන්නේ නැතුව?
කරවතුමා
මේ පිළිබඳව අපිත් ඇමතිවරු විදිහට කැබිනට් මණ්ඩලයේ යෝජනා කරලා තියෙනවා බාහිර අයටත් ඒ අවස්ථාව දෙන්න කියලා. මම හිතන ඉදිරියේදී අපිට පුළුවන් වෙයි බාහිර අයටත් ඒ අවස්ථාව දෙන්න. මම යම් ක්‍රමවේදයක් අපිට හදන්න වෙයි ඉස්සරහට කොහොමද දෙන්නේ කියලා. මම යෝජනා කරා ඒ සම්බන්ධයෙන්.
බොහොම ස්තුතියි. ප්‍රශාංක හතගරු ඉන්දික අනුරුද්ධ හිරත්මැතිතුමා.
අනහනගරු කතාන
ගරු රාජ්‍ය පරිපාලන ආපදා ක්‍රමන කරන ප්‍රශාම්පත් අමාත්‍යතුමා.
එක තාක්ෂණිකව දියුණු උපකරණ මගින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සවිබල ගැන්විය යුතුය. ඒ සඳහා අංක අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 17/2946/715/0.37 හා 2018/1/2 දිනති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව කටයුතු කරමින් සිටි අමාත්‍ය මණ්ඩල තීරණය මේකේ තියෙනවා. 2 මානව සම්පත් උන්නතාවයක් ඇත. ඒ කාලාන්තරය තිස්සේ ක්‍රමයෙන් උද්ගත වී තියත් තත්ත්වයේකි. වර්තමානයේ සහ නවීන තත්ත්වයන්ට ගැළපෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවක මණ්ඩලය නැවත සමාලෝචනය කර සකස් කිරීමට උපදෙස් ලබා දී ඇත. මේ වන විට එම කටයුතු සිදු කරමින් පවතින අතර අනුමත හා තත්ත්ව කාර්ය මණ්ඩල පිළිබඳ තොරතුරු ඇමනුම් 4 සඳහන් වේ. මේකේ තියෙන ඇමනුම ආ1 දැනට ජයිකා ආධාරය යටතේ ඩොප්ලර් රේඩාර් යන්ත්‍ර 2ක් ලබා ගැනීමේ කටයුතු ක්‍රමානුකූලව සිදු කරමින් පවතී. අමාත්‍ය මණ්ඩල 18/1 දිනති තීරණය අනුව දෙපාර්තමේන්තුව නවීකරණයේදී මිලදී ගන්න ලබන සෙසු උපකරණ තීරණය කරනු ලැබේ. ආ2 ඩොප්ලර් රේඩා භාවිතා කර කෙටි කාලීනව වර්ෂාපතන ලැබීම් බලාපොරොත්තු වන වර්ෂාපතනයට ආසන්න මිලිමීටරින් ලබා දීම අකුණු අනතුරු පිළිබඳ පූර්ණ දැනුවත් කිරීම ටොනාඩෝ තත්ත්වයන් පිළිබඳ පූර්ණ දැනුවත් කිරීම සිදු කිරීමට බලාපොරොත්තු වේ. 3 මේ සඳහා ශ්‍රී ලංකා රජයේ මුදල් ප්‍රතිපාදනය යටතේ මිලියන 480යි 650,000ද ජපන් රජයේ ආධාර ලෙස දැන්ට ලබා දී ඇති මුදල් ප්‍රතිපාදන ජපන් යෙන් මිලියන 2යි මිලියන 503ක් මෙම යන්ත්‍ර දෙක සඳහා ජපන් රජය ආධාර වශයෙන් ලබා දී ඇත මෙම යන්ත්‍ර දෙක ජපන් රජය මගින් මිලදීගෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙත බාර දෙන ලැබෙන බැවින් ඒ සඳහා වැයන් මුදල් ඉදිරියේදී දන්වනු කැමැත්තෙමි. හතර ජපානයේදී සිදු කරන ලබන විශේෂ ටෙන්ඩර් කැඳවීම මගින් ඩොප්ලර් රේඩාර් යන්ත්‍ර දෙක මිලට ගන්නා සමාගම තීරණය කරනු ලැබේ. හේතුව ජපන් ණයක් නෙවෙයි මේක ජපන් ආධාරයක්. පහ 2021 වසර තුලදී මේ භාවිතයට ගන්න ඉස්සලා තීරණය කළා තිබ්බා. නමුත් දැන් මේ කල්ගත වූ නිසා අපි ජපන් ඒ කාණ්ඩයම එක සාකච්ඡා කරලා ඉතා ඉක්මනින් මේක භාවිතයට ගන්න කටයුතු කරනවා. ඈ පැන නොනගී.
තුමයි පළවෙනි අතුරු ප්‍රශ්නේ.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේක මං හිතන්නේ දීර්ඝ කාලයක් තිස්සේ පැනනගින ගැටලුවක් වගේම මේකට ආධාරයකුත් මේ වෙද්දි ජපානයෙන් ලැබිලත් මම හිතන්නේ ඔබ තමුන්නාන්සේලාගේ රජය මම හිතන්නේ මේ ඇමති ධූරයේම මං හිතන්නේ 3-4 දිනක් අතර ගිහිල්ලා තියෙනවා. ඔබතුමාටත් මං හිතන්නේ විශේෂ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ වගේ රාජ්‍ය පරිපාලන ආපදා පසු සම්පත් මේ හැම එකක්ම මේකේ ගැට ගහලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ තත්ත්වේ නිසා ඊයේ පෙරේදා සුනාමි අවදානමක් මේ මීගමුව මේ අවට ප්‍රදේශවලට තොරතුරු තාක්ෂණය ඔස්සේ එහෙම නැත්නම් විදේශ මාධ්‍යෙන් එනකන් අපේ රටේ මෙහෙම පද්ධතියක් ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතින් පොලිසිය ඒ මාධ්‍ය ප්‍රවෘත්ති අරගෙන ඇවිල්ලා තමයි ගමේ අයට කිව්වේ බඩු මුට්ටු ලෑස්ති කරගෙන පොඩ්ඩක් මෝදු සීමාවෙන් ඉවතට යන්න කියලා. මං අහන්නේ දැන් මෙපමණ අවදානම් නිතර නිතර ඇති වෙද්දිත් මේකට ප්‍රමුඛතාවයක් දීලා වැඩ කරන කටයුත්තක් ඔබතුමාගේ පිළිතුරෙන් අපිට පේන්න නැහැ. ඒ ගැන මොකක්ද ඔබතුමාගේ අදහස කියන එකයි.
කරු ඇමතුමා.
මම පිළිගන්නවා මේ කාලාන්තරයක් තිස්සේ දිගෙන් දිගටම පරක්කුණා. නියෝජ්‍ය කතානායකතුමනි, අපි එක කඩිනම් කරන්න අවශ්‍ය පියවර අරන් තියෙනවා.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ ඔබතුමා.
මේ ජපන් ආධාරවලට අමතරව අපිට ලෝක බැංකු ණය යටතේත් අපි ව්‍යාපෘතියක් ක්‍රිප්ප්‍යාප්ති යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒක දැන් අපි කඩිනම් කරගෙන යනවා. මම හිතන්නේ කාලගුණ අනාවැකි සම්බන්ධව සුනාමි තත්ත්ව සුලිසුලන් සම්බන්ධව අපිටත් තොරතුරු ලැබෙන ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් තියෙන ආයතනවල තොරතුරුත් එක්කහු කරගෙන පොලිසියටත් ඒක අපි දන්වන්නේ ආපදා ක්‍රමනාකරණ මේකේ මේ කටයුතු හරියෙන් කරගෙන යනවා. මොකද ඇමතිවරු වෙනස් වුණා කියලා මේ දෙපාර්තමේන්තුවේ වෙන වැඩනේ හිටින්නේ.
දෙවෙනි අතුරු ප්‍රශ්නය ඔබතුමායි.
ඊළඟට නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ රජයේ යම් යම් ව්‍යාපෘති වලට මුදල් වෙන් වෙනවා. දැන් මේ ආපදාවන් සිදුවෙච්ච දැන් උදාහරණයකට ගත්තාම අර හෝමගම ප්‍රදේශයේ අවිගබඩාව මේ පිපරවීම, ඊට පස්සේ මීතොට මුල්ල කුණුකන්ද නායෑම, ඊට පස්සේ ආපු ගංවතුර නායෑම, මේ තාමත් මේ සමහර තැන්වල යම් යම් ගෙවීම් අතපසුවීම් සිද්ධ වෙලා තියෙනවා. උදාහරණයකට මගේ ගම්පහ දිස්ත්‍රික්කයට දැඩි ලෙස හානි කරන සුලිසුලඟක් ඇති වුණා. ඒ වගේම ගංවතුරක් ඇති වුණා. ඒ දෙකටම ඇස්සමේන්තු කරපු ඒ ජනතාවට ලබා දීපු මුදල් තරමක් ලැබුණත් ප්‍රාදේශීය යටිතල පහසුකම් විනාශ වීම සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ ආයතනයේ කිසිදු වගකීමක් ගත්තේ නැහැ. එතකොට පළාත් පාලන ආයතන සතු මාර්ග බෝක්කු පාලම් කඩා වැටලා තාමත් තියෙනවා. එතකොට ඒවට ඇස්තමේන්තු කරලා සහ ඒ අදාළ ඉල්ලීම් ඉල්ලුවත් මේ වෙනකන් ලැබිලා නැහැ. මේකට මැදිහත් වීමක් ඔබතුමාට කරන්න පුළුවන්ද කියන මේ ප්‍රශ්නේ තමයි මට ඊළඟට අහන්න
තියෙන්නේ.
අපි ආපදා ස්වාභාවිකට ආපදාවන්ට ලක්වන උදවියට ඉතිහාසයේ කිසිම මුදලක් ගෙව්වේ නැහැ. 2016 තමයි ඉස්සෙල්ලම සියලු ස්වාභාවික ආපදා විපත් රක්ෂණය කරේ. මිලියන 300ක් ගෙව්වා. මේ අවුරුද්ද වෙනකොට අපි මිලියන 15,000ක වාරිකයක් ගෙවලා මේ රටේ සියලුම ආපදාවලට ලක් වෙන අය රක්ෂණය කරලා තියෙනවා. අපි මේ මුදල් ගෙවන සුලි සුලං ගම් වතුර අකුණු මේ සියලු ස්වාභාවික ආපදාවලට. මම මෙතුමා කිව්වා යටිතල පහසුකම් සම්බන්ධව හානි සිදු වෙලා තියෙනවා කියලා අපිට දන්වන්න අපිට පුළුවන් වේ දන්වන ඒවට අපි අවශ්‍ය පියවර ගන්න.
බොහොම ස්තුතියි ප්‍රශංකාට ගරු එස්සී මුතුකුමාර මැතිතුමා. ගරු කෘෂිකර්ම ග්‍රාම ආති කටයුතු වාරිමාර්ග සහ දීර්ඝ ජල සහ ජල සම්පත් අමාත්‍යම නැසීමට.
ගරු නියෝජ්‍ය කතානායක එතුමගේ පළවෙනි ප්‍රශ්නේ අයන්න එකට ඔව්. අයන්න දෙකට පිළිතුර ඔව්. අයන්න තුනට පිළිතුර ආයන්න පිළිතුර දෙකට මිරිස් භෝගය, වඩේරුඹ භෝගය, මුං ඇට භෝගය, කව්පි භෝගය, කොල්ලු, සොයා බෝංචි, රටකජු, බීලූණු, පොකුරු ලූණු, තුඹකරවිල, දිවුල්. ඒ වගේම ඒක සඳහා වෙන් කරපු මුදල අහලා තියෙනවා පරීක්ෂණ සඳහා. දෙදස් දහයේ මිලියන විසි හතරයි දසම එකයි හතයි, දෙදස් එකොළහයේ මිලියන හතලිස් හතයි දසම බින්දුවයි අටයි, දෙදස් දොළහේ මිලියන පනස් දෙකයි බින්දුවයි දසම පහයි, දෙදස් දහතුනේ මිලියන අනූහතයි දසම එකයි බින්දුවයි, දෙදස් දාහතර මිලියන අනුනමයයි දසම දෙකයි බින්දුවයි, දෙදස් දහන් පහළවේ මිලියන හැත්තනමයි දසම නමයයි යටයි, දෙදස් දාසේ මිලියන හැත්ත පහයි දසම පහයි එකයි, දෙදස් දාහතේ මිලියන පනස්නමයයි දසම එකයි හතරයි, දෙදස් දහටේ මිලියන හැටනමයයි දසම තුනයි හතයි. ඒ වගේම එතුමගේ ආර්ථික බලපාන යන කවරේද එතුමගේ ප්‍රශ්නේ දෙවෙනි කොටස මේ පරීක්ෂණවල ප්‍රතිඵල මගින් කෘෂි ආර්ථිකයට කරනු ලබන බලපෑම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකොට නොමැත. කෙසේ වුවද හඳුනා ගනු ලැබූ ඒ භෝගවල ප්‍රභේද ගොවි ජනතාවට හඳුන්වා දී වගා කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. ඒ අනුව ආසන්න වර්ෂයේ වශයෙන් 2017 වර්ෂයේදී අතිරේක භෝග වර්ග 11කින් මෙට්‍රික් ටොන් 395,514 ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමටත් ඒ තුළින් රුපියල් මිලියන 28,735ක් ඉපැයීමටත් හැකි වූ බව වාර්තා වී ඇත. 2017 වර්ෂයේදී වර්ෂය තුළ අතිරේක භෝග නිෂ්පාදනය හා ඒ වටිනාකම කොපමණද කියලා අහලා තියෙනවා එතුමාගේ කොටසේ. හැමෝම හැටියට කියලා තියෙනවා කොපමණද කියලා අහලා තියෙනවා. වියලි මිරිස් නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් 12,957යි වටිනාකම රුපියල් මිලියන 1.97යි. ලොකු ලුණු නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් 53,603යි වටිනාකම මිලියන 2.7796යි. රතු ලුණු මෙට්‍රික් ටොන් 57,747යි මිලියන 6,800යි. ඒ වගේම බඩේරුඟු මෙට්‍රික් ටොන් 195,744යි මිලියන 7,107යි. කුරක්කන් මෙට්‍රික් නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් 5,574යි වටිනාකම මිලියන 467යි. තල මෙට්‍රික් ටොන් 7,754යි වටිනාකම මිලියන 948යි. සෝයා මෙට්‍රික් ටොන් 14,363යි වටිනාකම මිලියන 968යි. මුං ඇට මෙට්‍රික් ටොන් 9,392යි වටිනාකම මිලියන 1,372යි. කව්පි මෙට්‍රික් ටොන් 8,576යි වටිනාකම රුපියල් මිලියන 1,162යි. රටකජු මෙට්‍රික් ටොන් 22,475යි වටිනාකම මිලියන 3,998යි. උඳු නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් 7,329යි වටිනාකම මිලියන 1,144යි. මුළු එකතුව නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් 395,514යි වටිනාකම මිලියන 28,735යි.
ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ.
පළවෙනි අතුරු ප්‍රශ්නේ කරු ඇමතුමනි මිලියන 600ක ප්‍රමාණයක් අපි පරිවේෂණ සඳහා වෙන් කරපුවාම උදාහරණයක් වශයෙන් ගත්තාම 2010 අපි මිනිස් ගාව ආනයනය කිරීම තුළ මේ පරිවේෂණ තුලින් ලබා ගත්තා වූ ප්‍රගති සඳහා ප්‍රගතියෙන් අපිට කොපමණ විදේශී විනිමයක් ඉතුරු කරගන්න පුළුවන් වුණාද කියන එක පරීක්ෂණය වශයෙන් නැත්නම් ශ්‍රී ලංකා දෙපාර්තමේන්තුව අවධානය යොමු වෙලා තියෙනවා.
මට ඔබතුමාගේ ප්‍රශ්නේ ටිකක් අපහැදිලි මොන වර්ෂයේද?
උදාහරණයක් වෙයි අපි ව්‍යයන් කරන මුදල් ප්‍රමාණ පරිවේෂණ සඳහා එහි ආපව ප්‍රතිඵලය ලබා ගන්න ඕන රටට විදේශී විනිමය නැත්නම් විදේශී ආනයන කරන කුසි භෝගවල මෙතරම් මුදල් ප්‍රමාණයක් පිට රටට ඇදී යෑම වළක්වා ගන්න පුළුවන් වුණාද කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යම්කිසි දත්ත ප්‍රමාණයක් සටහන් කළා තියෙනවා. දැන් අපි මුදල් දානවා ඔබතුමා නිෂ්පාදනය කරපු ප්‍රමාණය තමයි කිව්වේ මෙතන. අපිට ඕනන්නේ මේ ප්‍රමාණය අඩු කරලා මේ රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රගතිය පෙන්වන්නනේ.
කථානායකතුමනි, කෘෂිකර්මය කියන්නේ එක තැන තියෙන විෂයක් නෙමෙයි. පරීක්ෂණ කරපුවාම ඒවයි ඒ පරීක්ෂණ ප්‍රතිඵල එන්න ටික කාලයක් යනවා. ඒක දවසකින් දෙකකින් එන එකක් නෙමෙයි. හැබැයි අපි ගත්ත ප්‍රතිඵලවල දැන් පරීක්ෂණවල ප්‍රතිඵල දැනට ලැබිච්ච කොටසකුත් තියෙනවා. විශේෂයෙන්ම වී සහ දැන් එතුමා අහපු ධාන්‍ය වර්ගවලත් අපි අලුත් භෝග වර්ග වලට ගිහිල්ලා තියෙනවා. ඒක සමහර භෝග වර්ග තියෙනවා කාලයක් තිස්සේ එක දිගට වගා කරනකොට ඒවට විවිධ රෝග උවදුරු සහ කෘමි උවදුරු වලට ගොදුරු වෙනවා. ඒ නිසා අලුත් ප්‍රභේද ඇති වෙලා තියෙනවා. ඒ ක්‍රමයේ ඇතුළත තමයි දැනටමත් අපි මිරිස්, කව්පි, මුං ඇට, සොයා බෝංචි, උඳු වගේ දේවල් වලට මම මේ පහත කියපු ලයිස්සුවට අපි අලුත් ප්‍රභේද ඇති කරගෙන තියෙනවා. වගේම අපිට පුළුවන් වෙලා තියෙනවා මේ අවුරුද්දේ මුං උඳු වලින් ස්වයන් පෝෂිත වෙන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද තුළදී ගිය අවුරුද්දේ මෙට්‍රික් ටොන් 10,000යි මුං ඇට ගෙනලා තිබුණේ. අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද අවසන් වෙනකොට මුං ඇට ආනයනය සම්පූර්ණයෙන්ම නවත්තන්න. ඒ වගේම උඳු සහ මේ කව්පි සහ අනෙකුත් ධාන්‍ය වර්ග කීපයක් විශේෂයෙන්ම අපි ලැජ්ජා වෙන්න ඕනේ. එතුමා කියූප එක හරි. අපි තාමත් පුරාක්කම් ආනයනය කරනවා පිට රටේ. හැබැයි අපි උත්සාහ කරනවා මේ අවුරුද්ද තුළ ඒකත් නවත්තන්න. ඒ වගේ අත්‍යවශ්‍ය ධාන්‍ය වර්ග 7ක් අපි ආනයනය සම්පූර්ණයෙන් නවත්තන්න කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපේ විද්‍යාඥයින් ලංකාව තුළ කරපු පරීක්ෂණ වල ප්‍රතිඵලයක් හැටියට තමයි මේ தත්ත්වය අපිට ඇති කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. හොඳ බීජ ප්‍රභේද වලින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ අපේ පරීක්ෂණ වල ප්‍රතිඵලයි.
ඔබතුමා දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
දෙවෙනි ප්‍රශ්නේ මම අහන්නේ මේ අතුරු මේ පරීක්ෂණ වල යම් ගොවි ජනතාව තුළට යනවා එක අඩුයි කියන මම ඔබතුමත් දන්නත් මා පිළිගන්නවා. ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් අලුත් මිනිස් වර්ගය. අලුත් මිනිස් වර්ගයේ පිළිබඳව මම ප්‍රදේශක ශාලා තමයි කොහේ ස්ථාවත් නැව ලේකම් මතුමාගෙන් ඇහුවා මට අලුත් මිනිස් ඇට ටිකක් දෙන්න කියලා. නමුත් මම මට ඒවා ලැබෙන්නේ සැලසෙන නමුත් මම මට සිද්ධ වුණා ඔබතුමත් දන්න ඇති ගල් කිරියාගම මිනිස් කියන මිනිස් වර්ගයේ ඒ ප්‍රදේශයේ ගොවියෝ ඔයාගත්ත අලුත් ප්‍රභේදයක් ගල් ක්‍රියාගම මිනිස් කියන එක. ඒක වගා කරනකොට මට අතෙන්ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හොයාගත්ත එක හොයාගන්න බැරුව ගියා. ඒ හින්දා ගොවි ජනතාවට උනන්දු වෙන ගොවියෝ ඉන්නවා. ඒ ගොවීන්ට ඒක ලැබෙන පරීක්ෂණ පිළිබඳව යම් දැනුමක් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නවා.
ගරු කථානායකතුමනි, ගල් ක්‍රියාගම මිනිස් වර්ගයත් මහයිලුප්පල්ලම බීජ පරීක්ෂණ ආයතනයේ ප්‍රතිඵලයක්. දැන් ඔබතුමා කිව්වා ඒ අයට දැනුමක් සහ අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍යතාවයක් තියෙනවනම් ඒක කොහොමද කරන්න කියලා. ඒකට කිසි ගැටලුවක් නැහැ. අපි ගොවි සංවිධාන මට්ටමෙනුත් ඔබතුමා කියනවනම් විශේෂ නම් කරන තැනක් තියෙනවනම් ඒ සම්බන්ධෙනුත් අපිට ඒ අය පුහුණු කිරීමට සහ අවශ්‍ය උපදෙස් ලබා දෙන්නත් පුළුවන්. ඔබතුමා මිරිස් පැල ටිකක් ගන්න ඕනේ නැහැ. මම ඔබතුමා ඉල්ලන දෙමුම් වර්ගයේ බීජ ඇට ටිකක්ම ඔබතුමාට අරන් දෙන්න.
බොහොම ස්තුතියි. දෙවෙනි වටය ඔබතුමා ප්‍රශ්න දෙකක් ඇහුවා. අතුරු ප්‍රශ්න දෙකක් ඔබතුමා ඇහුවා. ගරු මුතුකුමාර නමන්දතුමා,
මට මේක දෙන්න. මම අහන වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. අද ඒච් කලාපේ ගොවියෝ ජීවත් වෙන්න බෑ කියලා පහුගිය කන්නේ වන්දි ලබා දෙන්න කියලා මහවැලි කාර්යාලයේ තිබුණු උපවාසන දැන් 34ක් විතර වෙනවා. ඒක ඔබ කෘෂිකර්ම ඇමතිවරයා අපේ ප්‍රධාන අපේ සම්පතක් අපිට යමිතිකම කුචිකාම සම්ඩාප දිස්ත්‍රික් දීක වීල් කලාපේ සම්පතකුත් දීලා තියෙනවා වීල් කලාප සංවර්ධනය කියලා මේ ගොවින් ඉල්ලන ඉල්ලීම් සඳහා ඔබතුමාලා යම් විවර කරන් තියෙනවද එසේත් නැත්නම් අඩුතරමේ අද සමහර ගම්වල ඇමතුමිනි බොණ්ඩ වතුර ඇමතුමා දන්නවා එතකොට ඒම්ඩ අඩුගන්නේ තහනාධාර ක්‍රමයක් ඉතායක් මිනින් ලැබේ දීම සඳහා ඔබ කුජිකර්ම බලපදේශක මහජන නියෝජිතෙක් වශයෙන් ඒ ගොවින්ට යම් සහන වැඩදායක ගන්න උත්සාහ ගන්නද ඉදිරි කෙටි කාලය තුළ
ගරමතුමා
අර කතානායකතුමනේ ඒ මම දන්නවා සම්පූර්ණ ඒක ප්‍රදේශයේ මහවැලි ප්‍රදේශයක අධිකරු ජනාධිපතිතුමාට තමයි මහවැලි අමාත්‍යාංශය ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඒගොල්ලෝ ඒ ගොවි මහත්තුරු ඉල්ලන්නේ වන්දි ඉල්ලීමක්. දැන් 2018 වර්ෂයේ සහ 2017 වර්ෂයේ ගොවීන්ට සිදුවෙච්ච වගාහානි වෙනුවෙන් වන්දි ගෙවීම කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් කරන්න අපිට හැකියාවක් තියෙන ඒ ගැටලුවක් නැහැ. දැනටමත් 2018 වර්ෂයේ යලකන්නේ වගාහානි සියල්ල මේ මාසේ 15 වෙනිදා එනකොට අපි ලංකාව පුරාම ගොවිපවුල් 20,000 ගානකට අපි ගෙවලා ඉවර කරනවා. හැබැයි මෙතුමා කියන්නේ මහවැලි ප්‍රදේශයේ ගොවීන්ට ජලය නිකුත් නොකිරීම සම්බන්ධයෙන් වන්දි ගෙවන්න කියලා ඉල්ලීමක් ඒ ගොවි මහතුරුන්ගේ ඉල්ලීමක් තියෙනවා. එහෙම වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් නැහැ. හැබැයි මෙතුමයි මායි අද දවලුත් කතා කරගත්තා ඒගොල්ලන්ට සහනාධාර වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා. ඒ ගැන අතිගරු ජනාධිපතිතුමා දැනුවත් කරලා අපි ඒ වගා කරගන්න බැරි වෙච්ච ප්‍රදේශවල ගොවි මහතුරු වෙනුවෙන් සහනාධාර ක්‍රමයක් ගැන අපි සාකච්ඡා කරලා තීන්දුවක් ගන්න පුළුවන් අධිකරු ජනාධිපතිතුමා දරුවත්.
හොඳයි බොහොම සුදී. දෙවැනි වටය බොහොම කනගාටු වෙයි. දෙවැනි වටය ගරු හේෂාවිතානගේ මන්ත්‍රීමාගේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයා අහනවද?
අහනවා ගරු නියට.
ගරු මන්ත්‍රීමා
සභාගත කරනවා.
ප්‍රශාංක 4 ගරු ගාමිණී ලොග්ගේ මැතිතුමාගේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයා අහනවද?
මම අහනවා.
සභාගත කරනවා.
ඒ පිළිතුරද ගරු ඇමතුමා? පිළිතුරනේ.
ඔව් සභාගත කරනවා පිළිතුර.
Honorable Douglas Devanand 272 මොකද පොතේ
අපේ ඇමතුමාගෙනුත් ඉන්න නිසා මම මේක අහන්නේ.
මොකද පොයින්ට් පොඩි
මේ අර බඩිරුමු ගෙන්වීම සම්බන්ධ
පොයින්ට් පොඩි එකක් නෙමෙයි
කියලා තියෙනවා.
Honorable Douglas Devanand නෑ පොයින්ට් පොඩි එකක් නෙමෙයි ඔබතුමා අහන්න. ඒක මේකෙන් ප්‍රශ්නය ඔබතුමාට අවස්ථාව දෙනවා මම. නෑ බොහොම කනගාටුයි ගරු මන්ත්‍රීමා. යොප් මම අවස්ථාව දීලා තියෙන ඩග්ලස් සේවනාන්ද මන්ත්‍රීමාට එතුමාගේ 27-28 ප්‍රශ්න අහන්න.
ඔය මේ කුජිකාර මහත්තයා ඉන්න නිසා මේ රටේ වැදගත් ප්‍රශ්නයක්.
හරි.
හරි
වැදගත්. You can ask her question. ඒක බලමු මේ
වෙලාව. මන්ත්‍රී රදී සභානායර අවහලේ சுவாதார போசாக்கு மற்றும் சுதேச மருத்துவத்துறை கௌரவ அமைச்சர் ராஜித சேனரட்ன அவர்களிடம் கேட்பதற்கு அனுமதித்ததற்கு மீண்டும் நன்றி. நாட்டில் யுத்தம் நிலவிய காலகட்டங்களில் வடக்கு கிழக்கு மாகாணங்களுக்கென தனியான விசேட வைத்தியர்களுக்கான இடமாற்ற பட்டியல் ஒன்று தயாரிக்கப்பட்டு அதன் பிரகாரம் வடக்கு கிழக்கு மாகாணங்களில் நியமனம் பெறுகின்ற வைத்தியர்களுக்கு ஒரு வருட காலத்தில் இடமாற்றங்களை பெறலாம் என்ற சலுகை வழங்கப்பட்டிருந்தது. ஒரு வருட காலத்தில் இடமாற்றம் பெறலாம் என்ற நம்பிக்கையில் பல வைத்தியர்கள் அங்கு வந்து கடமைகளில் ஈடுபட்டதன் காரணமாக இந்த ஏற்பாடு யுத்தம் நிலவிய காலகட்டத்தில் வடக்கு கிழக்கு மாகாண மக்களுக்கு பெரும் வாய்ப்பாக அமைந்திருந்தமை குறிப்பிடத்தக்கது. ஆனால் யுத்தம் முடிவுக்கு கொண்டு வரப்பட்டு தற்போது 10 வருடங்கள் கடந்துவிட்டுள்ள நிலையிலும் மேற்படி வைத்தியர்களின் இடமாற்றத்திற்கான தனியான விசேட பட்டியல் இன்னமும் வடக்கு கிழக்கு மாகாணங்களில் நடைமுறைப்படுத்தப்பட்டு வருவதால் அப்பகுதிகளின் சுகாதார செயல்பாடுகளை முன்னெடுப்பதில் பாரிய பாதிப்புகள் ஏற்பட்டு வருவதாக கூறப்படுகின்றது. குறிப்பாக சில விசேட திறன்களை இந்த வைத்தியர்களுக்கு பயிற்றுவித்த பின்னர் சிறிது காலத்தில் இவர்கள் இடமாற்றம் பெறுவதால் சுகாதார சேவைகள் பெரிதும் பாதிக்கப்படுவதாக கூறப்படுகின்றது. பொதுவாக ஒரு வைத்தியர் ஒரு வைத்தியசாலையில் நியமிக்கப்பட்டால் அவர் கட்டாயமாக 4 ஆண்டுகள் அங்கு சேவையாற்றிய பின்னரே இடமாற்றம் பெற முடியும் என கூறப்படுகின்ற நிலையில் வடக்கு கிழக்கு மாகாணங்களுக்கு மாத்திரம் இந்த தனியான பட்டியல் இன்னமும் தொடர்வதானது எமது மக்களுக்கு அநீதி இழைக்கப்படுவதாகவும் கருதப்படுகின்றது. அதே நேரம் தற்போது அரசு மருத்துவமனைகளில் மருந்துகளுக்கான தட்டுப்பாடுகள் நிலவுவதாகவும் கூறப்படுகின்றது. எனவே எனது முதலாவது கேள்வி, வைத்தியர்கள் இடமாற்றம் தொடர்பில் வடக்கு கிழக்கு மாகாணங்களில் நடைமுறைப்படுத்தப்பட்டு வருகின்ற தனியான பட்டியலை உடன் நீக்கி நாட்டில் ஏனைய 7 மாகாணங்களிலும் நடைமுறைப்படுத்தப்பட்டு வருகின்ற பொதுவான பட்டியலை வடக்கு கிழக்கு மாகாணங்களிலும் நடைமுறைப்படுத்துவதற்கு நடவடிக்கை எடுக்க முடியுமா? இரண்டாவது எனது கேள்வி, தற்போது நாட்டில் அரசு மருத்துவமனைகளில் மருந்து வகைகளுக்கு தட்டுப்பாடுகள் நிலவாத வகையில் அவற்றை வழங்குவது தொடர்பில் எடுக்கப்பட்டுள்ள நடவடிக்கைகள் யாது? மேற்படி எனது கேள்விகளுக்கான பதில்களையும் அதற்கான நடவடிக்கைகளும் கௌரவ அமைச்சர் அவர்கள் வழங்குவார் என எதிர்பார்க்கின்றேன். நன்றி.
கௌரவமத்துமா
கருணியோஜ கதாநாயகத்துமணி, එක යුද්ධය අවසන් වී වසර 10කට අධික කාලයක් ගතව ඇති බැවින් උතුරු නැගෙනහිර ස්ථාන මාරු ක්‍රමයෙන් බැහැරවන ලෙස 2017 1 11 සහ 2017 5 5 යන දිනයන් වලදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පැවති සාකච්ඡාවට අනුව උපදෙස් ලබා දී ඇත. ඒ අනුව උතුරු නැගෙනහිර ස්ථාන මාරු ක්‍රමයෙන් බැහැර වී ඌණ පහසුකම් සහිත සේවා ස්ථාන ලයිස්තුවක් හඳුනා ගන්න ලැබ ඇත. මේ පිළිබඳ වරින් වර පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවේදී හා මාසිකව පැවැත්වෙන අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීමේදීද නිරන්තරවම සාකච්ඡා විය. ඒ පිළිබඳව පළවෙනි ඇමුණුම ඉදිරිපත් කරනවා. ඒකේ තියෙන්නේ අපේ සෞඛ්‍ය ලේකම්ට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ ලේකම් කළු කපු ආර්චි මහත්මයා උපු ලිපිය 15/1/2018. එතන තියෙන උතුරු නැගෙනහිර සේවය කරන වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු ඉහත කරුණු සම්බන්ධයෙන් ඔබේ සමාංක 8/8/2017 හා 8/1/2018 දින ඇති ලිපි සම්බන්ධයෙනි. එම ලිපිවල සඳහන් කරුණු සම්බන්ධයෙන් සලකා බලන ලද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය තවදුරටත් ප්‍රමාද වීම වැළැක්වීම සඳහා ඔබගේ සමාංක හා 8/8/2017 දින ඇති ලිපිය සමග ඇමුණු මේක ලෙස ඉදිරිපත් කර ඇති ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල 25කට අදාළව සකස් කරන ලද ඌණ පහසුකම් සහිත සේවා ස්ථාන ලයිස්තුව සඳහා එකඟතාවය ලබා දීමට තීරණය කර ඇති බව එම කමිටුවේ නියමයේ පරිදි කාරුණික දක්වන්නේ. තවද මෙම ඌණ පාසුකම් සහිත සේවාස්ථාන ලයිස්තුව සකස් කිරීමේදී අදාළ නිර්ණායකයන්ට සේවාස්ථානයන්ට අස්වන්ව පාසල් පීඨා තිබීමැනි නිර්ණායක ඇතුළත් කරනු ඇති බව නිරීක්ෂණය කරන ලද ඉතිරි වර්ෂවලදී ඌණ පාසුකම් සහිත සේවාස්ථාන ලයිස්තුව සකස් කිරීමේදී මෙම නිර්ණායක සලකා බැලිය නියමේ පරිදි වැඩිදුරටත් දන්වා තිබේ. මේ අනුව ඇත්තටම අනිත් එක මේකේදී ඒක ඒ නිසා ඒ අනුව 2017/11/25 වන දිනෙන් පසුව පත්වීම් ලබා දී ඇති වෛද්‍ය නිලධාරී කණ්ඩායම් වලට උතුරු නැගෙනහිර ස්ථානමාරු ලයිස්තුව ක්‍රියාත්මක වන බවට දන්වා නැත. ඒ අනුව උතුරු නැගෙනහිර ස්ථානමාරු ලයිස්තුවක් ක්‍රියාත්මක කිරීමෙන් බැහැර වී ඇත. කෙසේ නමුත් වාර්ෂික ස්ථානමාරු යටතේදී වසර 2ක සේවා කාලයක් සම්පූර්ණ කරන නිලධාරීන් සිය කැමැත්තෙන් ස්ථානමාරුව අයදුම් කළ හැකි වේ. එනිසා මා ඔබතුමා ඉදිරිපත් කරන මේ ප්‍රශ්නය පැන නගින්නේ නැහැ. 2017 ඉඳලා එහෙම උතුරු නැගෙනහිර කියලා වෙනම ලයිස්තුවක් නැහැ. ඒක තියෙන්නේ අර දුෂ්කර සේවා ලයිස්තුවක්. ඒක හැමදාම තිබුණා. ඒ අනුව විතරයි මේව කරන්නේ. හැබැයි ඕනම කෙනෙකුට රාජ්‍ය සේවයකට අවුරුදු 2කින් පස්සේ තමන්ට ස්ථාන මාරු වීමක් ඉල්ලගත හැකි. හැබැයි ඒක සේවයේ එතන හිඩ පාසුකම් තිබෙනවා නම් තමයි ලැබෙන්නේ. දෙවැනි එක ඔබතුමා කියනවා ඖෂධ හිඟය පිළිබඳව. ඒ පිළිබඳව අපේ වෛද්‍ය සැපීම් අංශයේ අධ්‍යක්ෂකතුමා ඉදිරිපත් කළ තියෙනවා රජයේ රෝහල්වල මේ වන විට ඇති වී තිබෙන පැවසන ඖෂධ හිඟය පිළිබඳ වර්තමාන තත්ත්වය පිළිබඳවයි. මේක 5/8/2019 රජයේ රෝහල්වල මේ වන විට සැලකිය යුතු මට්ටමේ කිසිදු බෙහෙත් හිඟයක් නොමැත. මේ වන විට වෛද්‍ය සැපීම් අංශයට වාර්තා තිබෙනේ සාමාන්‍යයෙන් එදිනදා රෝහල්වලට විශේෂිත වූ අයිතමයන් වල හිඟතාවයක් පමණි. එම හිඟතාවය ඇතිවීමට පාසඳාන් කරුණු බලපෑ ඇති බව හඳුනා ගැනීමට තිබේ. 1. අදාළ රෝහල විසින්ම කරන ලද අව ඇස්තමේන්තු අන්ඩර් එස්ටිමේචර්. අදාළ අයිතමේ ඉල්ලුම පුරෝකතන ඉල්ලුමට වඩා ඉහළ යාම. වාර්ෂික ඇනවුම වෛද්‍ය සැපුම් අංශයට ලැබීමේදී ඇති වූ ප්‍රමාදයක්. ඉහත ප්‍රමාදයන් නැතිවෙන් කිසිදු අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ හිඟයක් මේ වෙනට රෝහල්වල නොමැත. මෙම ඖෂධ වර්ග වෙරි එසෙන්ෂල්, එසෙන්ෂල් සහ නන් එසෙන්ෂල් ලෙස හඳුනාගෙන ඇති අතර එම සියලු ඖෂධ තොග අදාළ රෝහල්වල හිඟයකින් තොරව පවත්වාගෙන යාමට පාසඳාන් ක්‍රියාමාර්ග ගෙන තිබේ. එක ආයතන විසින් ප්‍රාදේශීය මිලදී ගැනීම purchase by local purchase. ආයතනයේ සතු විකල්ප සුදුසු ඖෂධ භාවිතා කිරීම substitutes. තුන රෝහල් අතර වූ පරිගණක පද්ධතිය හරහා එක් රෝහලක නොමැති වූ ඖෂධයක් අදාළ ඖෂධ තිබෙන වෙනත් රෝහලකින් හුමාර කර ගැනීම. redistribution through the MSMIS. මෙම ක්‍රමවේදයන් භාවිත කර දැනට වෛද්‍ය සැපුම් අංශයේ ප්‍රධාන ගබඩාවේ නොමැති ඖෂධ සියල්ල ඉතා සාර්ථකව කළමනාකරණය කර ගනිමින් 5/8/2019 දින කරාපිටියේ ශික්ෂණ රෝහල විසින් ඖෂධ සභාවක් ගෙන ඇති සටහනක් මේ සමග අමුණා ඇත. මම මේක පෙන්වන්නම් මේ වගේම අවුට් ඔෆ් ස්ටොක් කියන එක මේ පෙන්වලා තියෙන මේ වෛද්‍ය සංගමය ඒ ලයිස්තුවේ ඇත්තම තත්වය මේක මම සභාගත කරනවා තමුන්නාස්සලට බලා ගන්න. ඒකේ ඔක්කොම තියෙනවා එක්කෝ purchased local purchase කරලා නැත්නම් substitute එකට ඒ සඳහා වෙනත් ඖෂධ තියෙන ඒවා. එතකොට ඒගොල්ලෝ රික්වෙස්ට් කරලා නැති ඒවා සමහර ඖෂධ අලුතෙන් මේව කරන්නේ නැහැ මේ ඒවට වෙනත් ඖෂධ ඇවිල්ලා නිසා. එතකොට මේ වගේ හැම ලයිස්තුවෙම කිසිම දෙයක් නැහැ අඩු වෙලා එකම එකක් තියෙන approval pending කියලා එක ඖෂධයක් විතරයි ඖෂධ 34න් එකක් විතරයි approval එකට ප්‍රමාද වෙලා තියෙන අනිත් එකක්වත් නැහැ. මෙම ක්‍රමවේදයන් භාවිත කරන දැනට වෛද්‍ය සැපීම් අංශයේ ප්‍රධාන ගබඩාවේ නැති ඖෂධ සියල්ල ඉතා සාර්ථකව ක්‍රමවේදයෙන් දෙන කෙසේ නමුත් එහි සඳහන් ඖෂධ බොහොමයක්ද මේ වෙනකොට වෛද්‍ය සැපීම් ප්‍රධාන ගබඩාව විතද ලැබී තිබේ. ඒ නිසා මේක අමූලික අසත්‍යයක්. කවුරුවක්වත් ප්‍රකාශ කරන ඒ ඕනම හොස්පිටල් එකක් තමන්ගේ ඖෂධ ලයිස්තුවක් හදනවා. ඒ ඖෂධ ලයිස්තුව කියන්නේ හිඟ නෙවෙයි. ඒවා ඖෂධ අඩු වෙනකොට ඒ හදලා මෙහාට එවනවා. ඒකෙනුත් අපි ඉදිරි දීලා තියෙනවා ඒ ඖෂධ වලට අඩු එක වෙනත් ළඟ රෝහලක තිබෙනවා නම් ගන්න. ඒව නැත්තම් මුදල් දීලා තියෙනවා හැමෝටම ගන්න. තමුන්නාසෙ ගිහිල්ලා ආන්න යාපනයේ රෝහලේ අධ්‍යක්ෂකවරයාට දීලා තියෙනවා මිලියන 10ක් අතට කෝටියක් දීලා තියෙනවා සල්ලි. අතට ඕනම එක බඩුවක් ඕනම වෙලාවක ගන්න තමන්ට නැත්තම් ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට දීලා තියෙනවා කෝටි 5ක් 50 මිලියන් අතට දීලා තියෙනවා කෑෂ් ඉන් හෑන්ඩ් මේ වගේ ඒවා ඕන වෙලාවක ගන්න. ඒ නිසා මේ නිකන් දාන ලයිස්තුව පෙන්නලා මේවා නැහැයි කියලා මේ දේශපාලනය සඳහා කියන මේවා එක මේ අමූලික අසත්‍යයක්.
මුතුමාගේ අතුරු ප්‍රශ්න තියෙනවා.
பரிசாளர் அவர்களே, மருந்து பற்றாக்குறை தொடர்பாக கௌரவ அமைச்சர் குறிப்பிட்டதை நான் ஏற்றுக்கொள்கின்றேன். ஆனால் அதே நேரத்தில் இந்த வடக்கு கிழக்கு வைத்தியர்களுக்கென தனியான இடமாற்ற பட்டியல் தொடர்பு வேண்டாம் என்று சொல்லி பத்திரிகையிலும் கூட வந்திருந்தது. அதைவிட அங்கு சில பொது அமைப்புகள் கூட இந்த பிரச்சனையை முன்னெடுத்திருக்கின்றன. அதனுடையால் அதை ஒருக்க மீண்டும் ஆராய்ந்து பார்க்குமாறு கேட்டுக்கொள்கின்றேன். நன்றி.
நோ மே கரும் மந்திரித்துமா ஏ கிரமேட்ட உபத்துமாத்தேக்க மமத்தேக்கத்தான் எதா இந்தலாம் மமக்குவே யுத்தே அவசான் உனாட்ட பசே அவரு தாயக் கேனக்கொட்ட அவசிய நே உத்துரு நகரீர் கல வேணமா இக்காக்னே உத்துரு நகரீர் சமார பிரதேசோட வடா දුෂ්කර ප්‍රදේශවල තියෙනවා වෙනම කැබිදිගොල්ලා පදවිය වගේ. ඉතින් ඒ නිසා දුෂ්කර ලයිස්තුවකට තමයි තියෙන්නේ 2017 ඉඳලා අපි උතුරු නැගෙනහිර ලයිස්තුවක් වශයෙන් සලකලා ස්ථානමාරු දීලා නැහැ. ඒක මම පෙන්වුවේ ඒකයි පබ්ලික් සර්විස් කොමිෂන් එකෙනුත් මේක අප්‍රූව් කරලා තියෙනවා.
බොහොම ස්තුතියි. ගරු විමල වීර විසානායක මැතිතුමා ඔබතුමාට ප්‍රශ්නයක් අහන්න තියෙනවා කිව්වා.
නියෝජ්‍ය කටහනායකතුමනි අද ලංකාදීප පත්තරේ ප්‍රකාශන පත් කළා තියෙන අපේ ජනාධිපතිතුමා මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 104ක දීමනාවක් ලැබෙනවා කියලා. මේ ගරු සභාවේ ඉන්න මන්ත්‍රීතුමාලා මේ ඔක්කොම ඉන්නවා 104ක් කාටවත් හම්බෙන්නේ නැහැ. රුපියල් 103කට අඩු දීමනාවක් හම්බෙන්නේ සහභාගීත්ව පාර්ලිමේන්තු සහභාගීත්ව දීමනාව, ඉන්ධන දීමනාව, එතකොට ඊළඟට දුරකථන දීමනාව මේ ඔක්කොම හම්බෙන්නේ 103කට අඩු ගානක්. දැන් 104ක් දෙනවා කියලා කියනවා නම් ඉතුරු ලක්ෂය කවුද ගන්නෙ? දැන් 104න් 3ක් නම් අපිට හම්බෙන්නේ ඉතුරු ලක්ෂය කවුද ගන්නෙ? එතන අපිට තියෙන අපිට 2යි ගානයි හම්බෙන්නේ ඉන්ධන දීමනාවට රුපියල් 10000 කට අම්පාර නිසා. ලක්ෂ දෙනකොට ආසන්නයි මේ දීමන ඔක්කොම. ඒ නිසා අපිට ජීවත් වෙන්න බැරි වෙන ඉන්ධන වලට මාසෙ 150,000ක් ඕන. ටෙලිෆෝන් බිල්, වතුර බිල්, ලයිට් බිල් මේ ඔක්කොම බිල් ගෙවන්න ඕන. අපිට ජීවත් වෙන්න බැරුව ඉන්නේදී ඇයි ඇයි එතුමා මෙහෙම කියන්නේ? එතුමා එතුමාට වැරදි තොරතුරු දෙනවා කවුරු හරි. ආණ්ඩු පක්ෂයට ලක්ෂ දෙකක් වැඩිපුර දෙනවා ඇති. නමුත් අපිට ඔව් බදු ගෙවන්නත් ඕන. බද්දක් කපන ඔක්කොම කපලා 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 අපිට පාර යන්න බෑ. ලෙඩ ගෙවල්, බණ ගෙවල්, දාන ගෙවල්, මගුල් ගෙවල් මේ ඔක්කොටම යන්න මෙච්චරයි හම්බෙන්නේ.
මම ස්තුති කාණේ මතක කරගරු.
ඉතාම අසාධාරණයි මේ ප්‍රකාශනේ.
හරි. ගරු දායසර ජයසිරි මැතිතුමා. මේ අවස්ථාව දෙක විතරයි දෙන්නේ විපක්ෂයට. කන්න කරමු
තුමා කියන්නේ. වෙලාවට
මේ පැතර දෙනව අවස්ථාවක් පොඩක් ඉන්න.
වෙලාවට මම ඔබතුමා
පොඩක් අවස්ථාවක් දෙන්න පොඩක් ඉන්න.
ඔබතුමා අහන්න දුන්න වෙලාවේ ඇමතුමා හිටියා දැන් නැහැ. නමුත් මම කියන්න ඕනේ අපේ සභානායකතුමා ඉන්න නිසා සභානායකතුමනි දැන් මේ රටේ බඩේරිඟු ගෙන්වීම සඳහා බලපත්‍ර ලබා දීලා තිබුණා එක එක පුද්ගලයන්ට. මොකද අපිට මේක විශාල ප්‍රශ්නයක්, මේ කුකුල් ගොවීන් ප්‍රශ්නයක්. එතකොට දැන් මේ එක එක කෙනාට දීලා තිබුණු බලපත්‍ර ටික බා ඔක්කොම ටික ඕඩර් කරයින් පස්සේ, ඒ කියන්නේ සියලු දැන් මෙට්‍රික් ටොන් 300ක් දුන්නා කියන එකේකොට දැන් එයා බඩු ටික ගෙනලා දීලා තිනවා සභානායකතුමා. හැබැයි දැන් කරලා තියෙන දේ මේ සියල්ල බලපත්‍ර ටික නියෝජ කතානායකතුමා අහෝසි කළා. දැන් එතකොට මේක දීලා තිනවා දෙන්නෙකුට අපිට ආරංචි තියෙන හැටියට. ඉතින් දැන් මේකෙන් වෙලා තියෙන්නේ අර බඩේරිඟු ගෙන්නපු අය විශාල හිරවිල්ලක තියෙනවා එකක්, පළවෙනි එක. දෙවෙනි එක සභානායකතුමා අපේ කුකුල් ගොවිපළල් වලට අවශ්‍ය කරන, කුකුල්ලන්ට අවශ්‍ය කරන බඩේරිඟු ටික තමයි මේ ගේන්නේ. හැබැයි දැන් මේක නතර කිරීම තුළ විශාල අර්බුදයක් තියෙනවා කෑම සොයා ගන්න බැරුව කුකුල්ලන්ට මේ ප්‍රශ්නයත් එක්ක. කුකුල් මේ කියන්නේ විතර මිල විශාල වශයෙන් ඉහළයි. අපිට විශාල අර්බුදයක් තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් කියන්නේ මේ සම්බන්ධව කරුණාකරලා සොයලා බලලා මේ බඩේරිඟු බලපත්‍ර දීලා තියෙන අයට කරුණාකරලා ගෙන්නන්න ඉඩ දෙන්න. මේ දෙන්නෙක් විතරක් දෙන්නෙකුට විතරක් මේ ඔක්කොම ටික දීලා ඉවරනන් පස්සේ කැන්සල් කරපු ගමන් මේ ප්‍රශ්නේ මෙලා තියෙනවා.
ඒ
නිසා මම කියන්න කැමතියි කරුණාකරලා මේකට මැදිහත් වෙන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලන්න
කැමතියි. ගරු ගරු සභානායකතුමා අර කාරණා දෙකක් අරගෙන එක පාට උත්තරයක් දෙනවද? ගරු රෝහණ විජයරත්න මන්තුමේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මමත් කතා කරන්න යන්නේ ඊයේ ගරු අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප සම්බන්ධයෙන් කරපු ප්‍රකාශය සම්බන්ධයෙන්. මම හිතනවා ඒක ද්වේෂ සහගත ලෙස මන්ත්‍රීවරුන්ව අපහසුතාවයට පත් කරන්න එතුමා කරපු ප්‍රකාශයක් කියලා විමල වීර දිසානායක මැතිතුමා කිව්වා වගේ. ඔය කියන විදිහේ ලක්ෂ 4ක් අපි කාටවත් නම් හම්බ වෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ එතුමා නියෝජනය කරන පක්ෂයේ එතුමාගේ මන්ත්‍රීවරුන්ට ලක්ෂ 4ක් දෙනවද කියලා. මොකද්ද මේ මන්ත්‍රීවරුත් එක්ක තියෙන වෛරය කියන එක අපි දන්නේ නැහැ. මට නම් හිතෙන්නේ අර යන්න බැරි ගුණා අඬ පයින්නවා වගේ.
හොඳයි ගරු
මන්ත්‍රීතුමනි, අපිත් එක්ක වෛරයක් පිරිමහනවයි කියන එක තමයි.
තුෂාරේන්ද්‍රනි අමරසේන මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම දයාසිරි ජයසේකර අපේ මන්ත්‍රීතුමා බඩේරුගු භාෂා සම්බන්ධයෙන් කියපු කාරණේ සමග එකඟ වෙනවා. එතකොට ඒක මටත් අර රෝහිණී විජයරත්න මන්ත්‍රීතුමිය කියපු කාරණේ දැන් ඊයේ දවසේ ඉඳලා අපිට අපි දිහා නිකන් අර ධන කුයරය දිහා බලනවා වගේ තමයි දැන් සමාජයේ බලන්නේ. ජනාධිපති අධිකාර ජනාධිපතිතුමා අපිට කරන්න තියෙන ලොකුම අපහාසයක් කළා ඒ ඊයේ දවසේ. මේ මොන රටක මොන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මේ ලක්ෂ 4ක වැටුපක් ගෙවනවද කියන්නේ අපි දන්නේ නැහැ. අපි දන්න හැටියට අපේ මූලික වැටුප හැටියට තියෙන රුපියල් මූලික වැටුප හැටියට තියෙන රුපියල් 54,000යි. හැබැයි ඒකට අපිට සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දවසකට අඩුම තරමේ රුපියල් 4,500ක 6,000ක 7,000ක දුවන ප්‍රමාණය අනුව මහලේකම්තුමා නම් ඊට වැඩිය දුවනවා ඇති. විශාල
හරි කාරණා තියෙනවා ගරු මන්ත්‍රී.
නෑ මට කරුණාකරලා
කියන්න කරුණාකරලා
ඩීසල් අපිට සාමාන්‍යයෙන් දවසකට අවම වශයෙන් රුපියල් 5000ක ඩීසල්. එතකොට ලක්ෂ එකහමාරක් ඩීසල් අපි කාර්යාල පවත්වාගෙන යන්න ඕනේ. එතකොට ඔය කියන දීමනාව ඇතුලේ අපේ කාර්යාලයේ සහ අනිකුත් දුරකථන යන්වල දීමනාවන් ඇතුළත් වෙනවා. මේ සියලුම දීමනාවන් ඇතුළත් වුණත් අපිට ලක්ෂ 2ක් 2හමාරක අතර මේ සියලුම දීමනාවන් සහිතව ඉන්ධන දීමනාව, ඉන්ධන සඳහා අපි අතින් ගහ ගන්න ඕන ඩීසල් ටික, එතකොට ටෙලිෆෝන් බිල්, කාර්යාලීය ටෙලි දුරකථන බිල් මේ සියලුම දේවල් එක්ක එකතු කරනවම රුපියල් ලක්ෂ 2ක් 2හමාරක් හම්බෙනවා. ඒක ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට සති දෙකක් අපිට ඇදගෙන යන්න බෑ. ඉතින් මෙතන මේ ලක්ෂ 4ක් වැටුප් ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බයිදන්නේ ශ්‍රී ලංකාවේ නම්ද?
හොඳයි කාරණා දෙනවා ගරු සභානායකතුමා.
ගරු
සභානායකතුමා
ලක්ෂ 4ක්
ගරු සභානායකතුමා නෑ මීට වඩා කතා අවසාන දෙන්න බෑ. ඔබතුමා එනම් ඒ අවස්ථාව දුන්න වෙලාව ඒක ගැන කතා කරන්න ඕනේ. දැසි ජයසිරි මන්තුමා
දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා.
රෝහිණී මන්ත්‍රීතුමිය කිව්වා මේ ජනාධිපතිතුමාගේ පක්ෂයේ කට්ටියට එහෙම හම්බෙනවද කියලා දන්නේ නැහැ කියලා. අපිට නම් හම්බෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. අද අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 2ක් අමතරව ගෙවන්න කියලා ඊයේ කැබිනට් පත්‍රිකාවක් ඇවිල්ලා තිනවා මේ මේ කැබිනට් එකට. අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ඔන්න ඕකයි තියෙන ප්‍රශ්නේ වෙන එකක් නෙමෙයි.
හොඳයි. හරි.
ඒ නිසා අන්න ඒක නවත්තන්නයි අපි කියන්නේ.
හරි. ගරු සභානායකතුමා. ඕඩර් ප්ලීස්. ඕඩර් ප්ලීස් ගරු සභානායකතුමා. ගරු සභානායකතුමා.
ත්‍රජේ මම මේ සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන්න සර්.
හොඳයි. බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩගතු ආරම්භයේදී යෝජනා පිළිබඳ දැනුම් දීම පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
ඕල්ඩ් ඒජ් අයිම වයිට් බස්
ස්වභාවිකවද
අයි